Honorable Lasantha Lagiyawanna, you have 9 minutes.
Mantritumani.
Order, please. Honorable Ajit Rajapaksha will take the chair.
ගරු මන්ත්‍රීතුමනි
මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි අද දිනේදී විශේෂයෙන්ම 1948 අංක 20 ධර්ම ආගමික හා විගමික පනතිය 14 වෙනි වගන්තියට සංශෝධනයක් ඉදිරිපත් කිරීමත් විශේෂයෙන්ම 2021 වර්ෂය සඳහා ණය සීමාව තවත් පුළුල් කරලා ඒ ණය ගැනීමේ අවස්ථාව සඳහා තමයි අද මේ පාර්ලිමේන්තුවේ විවාදය සිදු කරනු ලබන්නේ. ඒ අනුව විශේෂයෙන් මේ දක්වා ආගමන විගමන පාලකට සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව භාර විෂය භාර අමාත්‍යවරයාට වීසා බලපත්‍රය සඳහා ලබා දෙන්න පුළුවන් කාලය ආගමන විගමන පාලකට අවුරුදු දෙකකුත් විෂය බාර අමාත්‍යවරයාට අවුරුදු පහකුත් විදිහට තමයි නීතියේ සඳහන් වෙලා තිබෙන්නේ. අද මේ සංශෝධනයෙන් පස්සේ විශේෂයෙන්ම ආගමන විගමන පාලකට තිබුණු ඒ කාලය අවුරුදු පහ දක්වාත් විෂය බාර අමාත්‍යවරයාට එම කාලය අභිමතය පරිදි තීරණය කිරීමේ ඒ නව නීති සංශෝධනය තමයි විශේෂයෙන්ම මේ කටයුත්ත තුළින් සිදු කරනු ලබන්නේ. අද විශේෂයෙන්ම අපේ රටේ එක් පැත්තකින් ආයෝජන සඳහා විදේශකින් පැමිණෙන පස්සේ වීසා බලපත්‍ර ලබා ගැනීම පිළිබඳව ඇති වෙලා තිබෙන තත්ත්වයක් විවිධ හේතුන් පදනම් කරගෙන අද ආගමික වශයෙන් අපි දන්නවා භාවනා යෝගීව ඒ වැඩ සිටින ස්වාමින් වහන්සේලා ආරණ්‍ය සේනාසනවල අවුරුදු 15-20 විදේශ රටවලින් පැමිණිලා අපේ රටේ ඒ භාවනා යෝගීව වැඩ සිටිනවා. ඒ නිසා මේ ස්වාමින් වහන්සේලා සෑම වර්ෂයකටම සැරයක් වීසාව දික් කර ගැනීම සඳහා පැමිණීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. මේ ආකාරයට අපේ රටේ පුරවැසියන්ට වගේම විදේශීය රටවල අයටත් අපේ රට තුළ වීසා ලබා ගැනීම සම්බන්ධයෙන් තිබෙන බාධාවන් ලිහිල් කිරීමක් තමයි අද මේ 50 සංශෝධනය තුළින් සිද්ධ වෙන්නේ කියන එක ඉතාමත් කාලෝචිත ඵලදායි කරුණක් කියන එක මේ අවස්ථාවේදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඒ වගේම මම හිතන්නේ අපේ රටේ කොරෝනා වසංගතය මුල් කරගෙන පෙර අවුරුද්දේ බලාපොරොත්තු නොවූ ආකාරයේ අතිරේක වියදම් රාශියක් සෞඛ්‍ය පහසුකම් ඇතුළු එන්නත්කරණය ඇතුළු ඒ කටයුතු වෙනුවෙන් රජයට දැරීමට සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් මේ නිසා විශේෂයෙන්ම පෙර අස්සමේන්තු කරන ලද ණය සීමාවන් තවත් වැඩි කිරීමේ අවශ්‍යතාවයක් අද ඇති වෙලා තිබෙන්නේ ඉතාම සාධාරණ හේතුවක් නිසා කියන එක අපි අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේ නිසා අද මේ අවස්ථාවේදී අද පාර්ලිමේන්තුව තුළ ගරු අග්‍රාමාත්‍යතුමාගෙන මුදල් අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අපේ රටේ තිබෙන සියලුම ගුරු වෘත්තීය සමිතිවල නියෝජිතින්ගේ සහභාගිත්වයෙන් ඉතාමත් ඵලදායි සාකච්ඡාවක් පවත්වලා විශේෂයෙන්ම රටේ දරුවන් වෙනුවෙන් ඉතාමත් වැදගත් තීන්දුවක් ලබා ගැනීමට හැකිවීම පිළිබඳව විශේෂම ශ්‍රී ලංකා නිදහස් ගුරු සංවිධානය නියෝජනය කරන කෙනෙක් විදිහට ඒ සම්බන්ධිකාරකවරයා විදිහට මම ඒ ඵලදායි තීන්දුව ලබා ගැනීමට අවස්ථාව ලැබීම පිළිබඳව ඉතාම සතුටු වෙනවා. 1997 දී අපේ රටේ BC පෙරරා වැටුප් ඒ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම නිසා ගුරු සහ විදුහල්පති සේවය සහ රාජ්‍ය සේවය අනෙකුත් සේවාවන් අතර වැටුප් විෂමතාවයක් අවුරුදු 25කට ආසන්න කාලයක් අපේ රටේ පැවතුණා. ඒ වගේම ගුරුවරුන් සහ විදුහල්පතිවරු අතරත් වැටුප් විෂමතාවයක් දැනට තිබෙන වැටුප් ක්‍රමය අනුව තිබෙනවා. එම නිසා පැවති සියලුම රජයන් සියලුම ගුරු වෘත්තීය සමಿತಿ මේ කරුණ ඉදිරිපත් කළත් ඒ සෑම රජයක්ම මේ ප්‍රශ්නේ විසඳීම සඳහා අමාත්‍ය මණ්ඩල තීරණ අරගෙන ප්‍රතිපාදන අයවැයමකින් වෙන් කිරීමේ අවස්ථා සිද්ධ වුණත් ඒ ප්‍රශ්නේ සඳහා ස්ථිරසාර විසඳුමක් ලබා දීමට පුළුවන්කමක් ලැබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මෑතකදී අපේ රටේ ගුරු වර්ජනයක් ඇති වෙලා විශේෂයෙන්ම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවා බාධා වෙන මට්ටමට ඒ ප්‍රශ්නේ උඩුදුවලා ගියේ. දශක දෙකහමාරකට ආසන්න කාලයක් මේ ප්‍රශ්නේ සඳහා ස්ථිරසාර විසඳුම් ලබා නොදීමේ ප්‍රතිඵලයක් ඇති. එම නිසා විශේෂයෙන්ම අද මේ ප්‍රශ්නේ පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කරන ලැබුවා. ඒ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සියලුම වෘත්තීය සමಿತಿ නියෝජිතයන්ගෙන් අදහස් යෝජනා විමසුවා. ශ්‍රී ලංකා නිදහස් ගුරු සංවිධානයේ විදිහට අපිත් ඒ අනුකමිටුවට අපේ අදහස් යෝජනා අපි ඉදිරිපත් කළා. ඒ අනුව ඒ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් විශේෂයෙන්ම මේ ප්‍රශ්නේ निराකරණය කිරීම වෙනුවෙන් වැටුප් විෂමතාවය නැති කිරීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඒ අනුව ඒ යෝජනාවලිය පියවරයන් කීපයකින් ක්‍රියාත්මක කළ යුතුයි කියන එක පිළිබඳව රජයේ පවතින ආර්ථික තත්ත්වයන් අනුව තීරණය කළත් විශේෂයෙන්ම අධ්‍යාපනය සඳහා යොදවන මුදල හුදෙක්ම වැයක් නෙමෙයි ආයෝජනයක් කියන ඒ යථාර්ථය අවබෝධ කරගෙන දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අන් සෑම දෙයකටම වඩා ඉහළ ප්‍රමුඛතාවයකින් යුතුව කටයුතු කළ යුතුයි කියන ඒ තීරණයක් මත අද අග්‍රාමාත්‍යතුමත් මුදල් අමාත්‍යතුමත් ඒ අනුකමිටුව විසින් යෝජනා කරන ලද වැටුප් විෂමතාවය නැති කිරීම සඳහා සම්පූර්ණ මුදල මෙවර අයවැය මගින් ලබා දීමට එකඟතාවයක් පළ කිරීමට අද පාර්ලිමේන්තුවේදී ඒ සිදු වුණා. ඉතින් මේ නිසා විශේෂයෙන්ම සහභාගී වූ සියලුම ගුරු සංවිධාන නියෝජිතින් ඒ සඳහා එකඟතාවය පළ කරලා විශේෂම අධ්‍යාපන ශේෂ්‍රයේ පවතින අනෙකුත් ගැටලු පිළිබඳව ඉදිරියේදී කමිටුවක් පත් කරලා ඒ වෘත්තිමය වශයෙන් පවතින ගැටලු සඳහා විසඳුම් ලබා දීමට කටයුතු කළා. වගේම 2022 වර්ෂයේ ජනවාරි මාසයේ පළවෙනිදා ඉඳන්
ගරු ඇමතුමා ඔබතුමාට තව මිනිත්තු 5ක කාලයක් හම්බ වෙනවා. ගරු බන්දුල ගුණවර්ධන ඇමතුමාගේ කාලයෙන් විනාඩි 4ක් ඔබතුමාට තව ලැබෙනවා.
ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් ඒ තිබුණු වැටුප් විෂමතාවය 100%ක්ම නිවැරදි කිරීමට කටයුතු කිරීම පිළිබඳව මේ අවස්ථාවේදී නැවතත් රජයටත් අග්‍රාමාත්‍යතුමාටත් මුදල් අමාත්‍යතුමාටත් ශ්‍රී ලංකා නිදහස් ගුරු සංවිධානයේ විදිහට අපේ ස්තුතිය සමස්ත ගුරු පරපර වෙනුවෙන් මේ අවස්ථාවේදී විශේෂයෙන්ම පළ කරන්න ඕනේ. විශේෂයෙන්ම වර්තමානයේදී මං හිතන්නේ අපි ඉතිහාසයේදීත් දිගින් දිගටම කතා කළා මුළු අයවැයෙන් වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනයට වෙන් කළ යුතුයි කියලා. ඒ වගේම සෑම මැතිවරණ එකදීම මැතිවරණ ප්‍රකාශනවල සඳහන් කළා අයවැයෙන් සහ ජාතික ආදායමෙන් යම් ප්‍රමාණයක් 6%කට වඩා වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනයට වෙන් කළ යුතුයි කියලා. නමුත් මං හිතන්නේ පැවති කිසිම රජයකට ඒ මුදල වෙන් කිරීමේ හැකියාවක් ඇති වුණේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා තව නොබෝ දිනකින් ඉදිරිපත් වන අයවැය තුළින් විශේෂයෙන්ම ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය වැඩි කිරීම සඳහා ඒ ස්ථිරසාර විසඳුමක් ලබා දුන්නා වගේම සමස්තයක් විදිහට අධ්‍යාපනය වෙනුවෙන් ඉහළම ප්‍රමුඛතාවයක් ලබා දීලා ඒ ඉහළම ප්‍රතිශතයක් අධ්‍යාපන ශේෂ්‍රයේ වෙනුවෙන් ප්‍රතිපාදන වෙන්වෙයි කියන බලාපොරොත්තුවක් අපේක්ෂාවක් අපේ තිබෙනවා කියන එක මේ අවස්ථාවේදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. අද මුළු ලෝකයේම දිහා බලුවත් අපි දන්නවා ඉතිහාසයේ විශේෂම කෘෂිකාර්මික වශයෙන් දියුණු රටවල් විදිහට සැලකුවා. කාර්මීකරණය පැත්තෙන් දියුණු රටවල් දියුණු රටවල් විදියට සැලකුවා. නමුත් වර්තමානයේදී දැනුම අතින් ඉහළම දියුණුවක් ලබාගෙන තිබෙන රටවල් තමයි දියුණු රටවල් බවට පත් වෙන්නේ. ඒ නිසා අපි භෞතික සංවර්ධනය පිළිබඳව ඉහළම ප්‍රමුඛතාවයක් ලබා දීලා අපි කටයුතු කළ යුතු වගේම සමාජ සංවර්ධන ක්‍රියාවලියේදීත් විශේෂම අධ්‍යාපන පද්ධතිය පිළිබඳව ඉහළම ප්‍රමුඛතාවයක් ලබා දීලා කටයුතු කිරීමේ කාලෝචිත අවශ්‍යතාවයක් අපි රට දියුණුව කරා ගෙනියනවා නම් අනිවාර්යෙන්ම අපි ලබා දිය යුතුව තිබෙනවා. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම අපි දැනට සිදුවන අධ්‍යාපන ක්‍රියාවලිය තවදුරටත් සක්‍රියව තවදුරටත් තිබෙන තත්ත්වයන් නිවැරදි කරගනිමින් අපි ඉතාමත් ඉහළ ගුණාත්මක අධ්‍යාපන සංවර්ධන ක්‍රියාවලියක් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ නිසා අපි විශේෂයෙන්ම අපි ගුරු වෘත්තීය අරගලයන් පිළිබඳව අපි සහයෝගයේ දායකත්වය ලබා දෙනවා වගේම අපි අවසානයේ දරුවා පිළිබඳව මම හිතන්නේ දරුවාගේ ඉදිරි දියුණුව පිළිබඳවත් දරුවාට පාසල තුලින් පරිපූර්ණ අධ්‍යාපනයක් ලැබෙනවාද යන්න පිළිබඳවත් මම හිතන්නේ අපි කතා බහ කළ යුතුව තිබෙනවා. එම නිසා විශේෂයෙන් පන්ති කාමරය තුල මේ සියලුම පහසුකම් ලැබීමත් සමගම දැනට වඩා හොඳ අධ්‍යාපන ක්‍රියාවලියක් සිදු වෙලා අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන අරමුණු දරුවන්ට ඉහළම ආකාරයෙන් ඉටු කරගන්න පුළුවන්කමක් වාතාවරණයක් අපේ පාසල් පද්ධතියේ ගොඩනැගුණොත් මේ අපහසුතාවයන් මැද්දේ හෝ යොදවන මුදල් වලට මං හිතන්නේ අපට සාධාරණයක් ඉටු කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ ඒ අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන අරමුණු පන්ති කාමරය තුළින් පාසල තුළින් සමාජයට ඉහළම ප්‍රතිඵලයක් ලැබෙන පරිදි අපට කටයුතු කරගන්න පුළුවන්කමක් ලැබුණොත් තමයි මේ යොදවන මුදල් වලට සාධාරණයක් අපට ඉටු කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් මේ නිසා අපි විශේෂයෙන් මේ පාර්ලිමේන්තුව තුලත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අවශ්‍යතාවයක් අද රට හමු වී තිබෙනවා. ඒ වගේම දැනට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අපේ රාජ්‍ය අමාත්‍යතුමාගේ ඒ අමාත්‍යාංශය මගින් සිදු කරනු ලබනවා. ඉතින් මේ නිසා අපි ඉදිරියේදීත් මං හිතන්නේ අධ්‍යාපනය වැනි කරුණවලදී කිසිදු දේශපාලන පක්ෂභේදයකින් තොරව අපි සැබෑ ලෙස අධ්‍යාපනය කියන කරුණවලදී දේශපාලන වාසි ලබා ගැනීමකින් තොරව කටයුතු කිරීමේ කාලෝචිත අවශ්‍යතාවයක් අද පැනනැගිරි තිබෙනවා කියන එක අපි අවබෝධ කරගත යුතුව තිබෙනවා. එම නිසා විශේෂයෙන්ම මේ සෑම කටයුත්තකදීම අපි සෑම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ අපේ දරුවන්ගේ ඉදිරි අනාගතය. එම නිසා අපි සියලුම දෙනාට ඒකරාශී වෙලා අපේ පාසල් පද්ධතිය තුළින් අධ්‍යාපනයේ බලාපොරොත්තු වෙන අරමුණු ඉහළම මට්ටමට ඉටු කරගැනීමට හැකි වෙලා යහපත් පෞරුෂයකින් යුත් රටට ආදරය කරන දරුවන් පාසල් තුලින් බිහි කර ගැනීමට අපට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි. මෙලකට ගරු රාසමාණික්කම් සානෙක්කෙන් රාසමාණික්කම් මැතිතුමා ඔබතුමාට මේ නිතු පහක් කාලයක්
තියෙනවා. Thank you presiding member. In fact I was not supposed to speak on this topic but while I was on the chair when honorable Chamal Rajapaksha spoke it stirred some interest within me to say a few words on the immigration and immigration act that is being debated today. Since the honorable finance minister is not here but there are senior ministers in the cabinet and the senior members of the government, I'd like to put forward a couple of requests in terms of the dual citizens. There are a number of people, Sri Lankans, who have left the country after 1983, who live abroad, who are currently very, very much interested in obtaining dual citizenship in Sri Lanka. I would like to request the government to make this dual citizenship process an easier process than what it is already, and also to reduce the fees that is charged for dual citizens, but also maybe instead of the fees, maybe even propose an investment system where they could invest some dollars in this country and in return that they get a prioritized service in terms of getting their dual citizenship. That could be something that could help this country at this point where we are facing a dollar crisis. So I would ask the government to seriously consider this proposal because we can even bring thousands and thousands of people in the diaspora who would like to take citizenship. And the second thing that I would like to request is that first generation Sri Lankans who've moved overseas are facing a lot of trouble in getting their children's birth registered in Sri Lanka. They are having a number of issues by trying to get the birth certificates through the consular departments that are available in those countries. So I would like to ask the senior members of this government to take some interest in making that process easy also. Because if they wish to register their kids as Sri Lankans, I think they should have all the rights to do so. And third matter would be that during a time of election, I mean, since we are able to have dual citizens to hold the office of finance minister, I feel that dual citizens should also be able to vote during elections. So we should come up with a process, something like a postal voting or a voting through courier, where dual citizens should be able to vote in this country, since there could be since dual citizens can hold the office of finance minister. So I'd like to put these proposals forward for your genuine consideration. Thank you.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා මේ ළඟට ගරු හර්ෂදී සිල්ලමැතිතුමා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා
බොහොම ස්තුතියි සභාපතිතුමා මේ අද ඉදිරිපත් කරන මේ ආගාමික හා විගාමික සංශෝධන පනත් කෙටුම්පත අපේ චමල් රාජපක්ෂ ඇමතිතුමා ඒක මේ කාලයක් තිස්සේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරා ගිය ආණ්ඩුව කාලෙත් ඒ සම්බන්ධයෙන් කරුණු කාරණා ඉදිරිපත් කරා. ඉතින් අපි කැමති ඒකට අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ මේ ගෙනල්ලා තියෙන සංශෝධනවලට. අත වශයෙන්ම තව එක සංශෝධනයක් මෙතන සිද්ධ වෙන්න ඕනේ කියලා මම හිතනවා ගරු ඇමතුමා. ඒ තමයි ශ්‍රී ලාංකික පුරවැසියන් විදේශ පුරවැසියන් කසාද බැන්දහම එතන යම් කිසි මේ දෙගොල්ලොටම එක විදිහට මේ නීතිය බලපාන්නේ උදාහරණයක් හැටියට ශ්‍රී ලාංකික පුරුෂයෙක් විදේශීය කාන්තාවක් කසාද බැන්දොත් ඒ කාන්තාවට මේ අපේ මේ මොකද්ද ඒකට කියන්නේ ස්ථිරවාස වීසා ලබා ගන්න පුරවැසිකම ලබා ගන්න හැකියාවක් තියෙනවා නමුත් අපේ ශ්‍රී ලාංකික කාන්තාවක් විදේශ පුරුෂයෙක් සමග විවාහ වුණොත් ඒ විදේශ පුරුෂයාට ඒ සම අයිතිවාසිකම ලැබෙන්නේ නැහැ. ඒතර ඒකෙන් පේන්නේ ශ්‍රී ලංකාවේ ඇතුලේ ඒ කාන්තාවන්ට සහ පිරිමින්ට නීති දෙකක් තියෙන පාට. මම දන්න විදියට ගරු ඇමතුමා ඒක එහෙමයි. ඒක එහෙම වෙන්න සුදුසු නැහැ. එක රටක එක නීතියක් නම් කාන්තාවන්ටත් පිරිමින්ටත් ඒ නීතිය එහෙම වෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ඔබතුමාගේ අවධානයට මේක යොමු කරනවා. හැබැයි මේ වීසා ගැන කතා කරනකොට ඊටවල ලොකු දෙයක් තියෙනවා මේ සභාපතිතුමා. අපි අහගෙනයි මහින්ද රාජපක්ෂ අගමැතිතුමා අර පොහොට්ටුවේ සම්මේලනේ අහනවා අර චිත්‍ර අඳපු තරුණ තරුණියෝ කෝ කියලා. ඔහු කියනවා මේ පාස්පෝර්ට් පෝලිං වල ඉන්නවද දන්නේ නැහැ හොයලා බලන්න කියලා. අපි නොයෙකුත් රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති වල දැක්කා. අපේම මිත්‍ර යෝ මේ සම්බන්ධයෙන් කතා කරා. ඇත්ත වශයෙන්ම බොහෝ තරුණ තරුණියෝ ලංකාවෙන් එළියට යන්න පිටරට යන්න වීසා ගන්න ඊට කලින් පාස්පෝර්ට් ගන්න පෝලිං වල ඉන්නවා. එක පැත්තකින් චමල් රාජපක්ෂ ඇමතුමා පිටරට කට්ටියට ලංකාවේ වීසා අර රෙසිඩන්ට් වීසා දෙන්න බිස්නස් වීසා දෙන්න නීති ගේනවා. හැබැයි අනිත් පැත්තෙන් අපේ රටේ මිනිස්සු වෙන රටවල් වල වීසා අරගෙන පිට රට යන්න දැඩි උත්සාහයක යෙදලා ඉන්නවා. හැබැයි මේක ඇත්ත වශයෙන්ම තවදුරටත් මේක මේ බැරෑරුම් වෙන්නේ මේ මහා බැංකුව ගරු සභාපතිතුමා ගරු ඇමතුමා ඊයේ පෙරේද නිකුත් කරපු අලුත් රීතියත් එක්ක. මොකක්ද රීතිය ගරු ඇමතුමා? දැන් මහා බැංකුවට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි විදේශ විනිමය නැහැ. ඩොලර් නැහැ. අපි ඒක කවුරුත් දන්නවා. මෙතන හංගන්න දෙයක් නෙමෙයි. ඩොලර් නැති නිසා ගෑස් නැහැ. මේ මොනවද මේ පරිප්පු නැහැ, සීනි නැහැ. අපි මේ සියලු දේ දන්නවා. දැන් මේ ඩොලර් ලබා ගන්න ගරු ඇමතුමා මහා බැංකුවේ අධිපතිවරයා අලුත් නීතියක් දැම්මා. ඒ තමයි මේ පිටරටකට අපි යමක් අපනයනය කරෝතින් අපි හිතමු ඇඟලුම අපනයනය කරනවා. එතකොට ඒකෙන් ලැබෙන ප්‍රේෂණ ඒ ලැබෙන ආදායම ලංකාවට නැවත ගේන්න ඕනේ. ඊට පස්සේ තමන්ට අදාළ වියදම් තියෙනවා නම් ජංගම වියදම් තියෙනවා නම් එව්වට අවශ්‍ය මුදල් ඉතුරු කරගෙන දවස් 30ක් සහ ඊට පස්සේ දවස් 7කින් පස්සේ අනිවාර්යයෙන්ම ඒ ඩොලර් රුපියල් වලට මේ මාරු කරන්න ඕනේ අනිවාර්යයෙන්. දැන් අපි කල්පනා කරලා බැලුවොත් අද අපේ රටේ තියෙන මේ ඇඟලුම් කර්මාන්ත ලංකාවේ විතරක් නෙමෙයි තියෙන්නේ. ඔවුන්ට ලංකාවේ මේ මැනුෆැක්චරින් ප්ලාන්ට් එකක් තියෙනවා, බංගලාදේශයේ තියෙනවා, වියට්නාමේ තියෙනවා, කෙන්යාවේ තියෙනවා. එතකොට ඔවුන් උපයන ආදායම අපි හිතමු ඇමරිකාවෙන් ආදායමක් ඉපෙව්වා කියලා. එතකොට එව්වා අනිත් රටවල් වලටත් වියදමට පාවිච්චි කරන්න ඔවුන්ට අවශ්‍ය වෙනවා. එතකොට අපි දැන් වෙනකන් කරන්නේ මේ ආදායම ලංකාවට ගේනවා. ගෙනල්ලා අපේ බැංකුවල ඩොලර් වලින් තියාගෙන අවශ්‍ය විදියට මේ බංගලාදේශයට, වියට්නාමයට යනාදී රටවල් වලට නැවතත් එව්වා අවශ්‍ය ප්‍රමාණයට නැවත අරිනවා. ඒ අවශ්‍යතාව සඳහා. එතකොට දැන් කරන එකෙන් මොකද වෙන්නේ? දැන් කරන අලුත් නීතියෙන් ඒ සියලු ආදායම් කොන්සොලිඩේටඩ් ආදායම් ලංකාවට එන්නේ නැහැ. මොකද ගෙනාවොත් වෙන්නේ මෙව්වා රුපියල් වලට පරිවර්තනය කරන්න වෙනවා, මාරු කරන්න වෙනවා. හැබැයි රුපියල් වලට මාරු කරනකොට රුපියලට ඩොලරයට රුපියල් වලින් ගෙවන්නේ 202.99 මහ බැංකුවේ මේ රීතියට අනුව. හැබැයි ඇත්ත වටිනාකම ඒක අපි බැලුවොත් එහෙම චතම් ස්ට්‍රීට් එකේ හරි ගල් මේ වැල්ලවත්තේ හරි රුපියල් 230, 35, 40 අනාදී අගයක් ලැබෙනවා. එතකොට මේ මුදල් ලංකාවට එන්නේ නැතුවම වෙන රටවල් වල බැංකු ගිණුම් වල තියන් ඉන්නවා, අර ඔවුන්ගේම අනිත් රටවල් වල තියෙන ආයතන සඳහා. හරිනේ? එතකොට තවත් කාරණයක් තියෙනවා ගරු ඇමතුමා. ඒ තමයි ඉස්සර අපි කරේ CMT කියලා. ඒ කියන්නේ cutting, manufacturing, trimming විතරයි. පිටරටකින් අපිට බහන්ඩ අපිට අවශ්‍ය රෙදි ටික, zip ටික ඔක්කොම අරගෙන ලංකාවට එවනවා. එවුවෙන් පස්සේ ලංකාවේ ওই ටික මහලා පිටරටට බඩු ටික නැවතත් අපනයනය කරනවා. එතකොට අපේ රටට ලැබෙන්නේ අර මහන කුලිය විතරයි. හැබැයි පස්සේ කාලෙක ගරු ඇමතුමා අපි දැක්කා ඒගොල්ලෝ අර FOB ක්‍රමයට LC එකක් අරිනවා. LC එක ඇරලා ඒ අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබා ගත්තාම ලංකාවට ඒ ඩොලර් ප්‍රමාණය එනවා. ලංකාවේ ඉඳලා ඔවුන්ට අවශ්‍ය දේ වෙන වෙන රටවල් වලින් ආනයනය කරනවා. එතකොට ලංකාවට එන ඩොලර් ප්‍රමාණය වැඩි වෙනවා. මොකද මුළු භාණ්ඩයටම අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලංකාවට එනවා. ඉස්සරාවේ නැහැ. ඊට එහා ගිහිල්ලා දැන් ඩිසයිනින්, ඩෙවලොප්මන්ට්, රිසර්ච් මේ ඔක්කොම කරනවා. එතකොට අර එදා ටේලර් ෂොප් එකෙන් පටන් ගත්ත ආයතන අද වෙනකොට ලෝකේ පුරා විහිදිච්ච විශාල මල්ටිනේෂනල් කම්පනිස් බවට පරිවර්තනය වෙලා තියෙනවා. හැබැයි මේ කරන ගෙනල්ලා තියෙන අලුත් නීතිය මොකද වෙන්නේ? නැවතත් අපි පස්සට ගමන් කරනවා. මොකද ඔවුන්ට කිසිම ඉන්සෙන්ටිව් එකක්, දිරිගැන්වීමක් නැහැ. ඔවුන්ට අයිති ඔවුන්ගේ විදේශ විනිමය ලංකාවට ගේන. මීට වඩා තවත් වැදගත්යක් තියෙනවා ගරු ඇමතුමා. අපේ ගරු මුදල් නියෝජ්‍ය ඇමතුමා ඉන්න නිසා මාමිත්‍ර ශෙහාන් ඇමතුමා ඔහුටත් දැන ගැනීම පිණිස මම මේ කියන්නේ. දැන් මේ වීසා පෝලිං වල ඉන්නේ පිටරට යන්නනේ. පිටරට ගිහිල්ලා පිටරට සල්ලි හම්බ කරලා ඒ සල්ලි මෙහෙට ගේන. එතකොට දැන් මේ මහ බැංකුවේ රීතිය කියනවා ඒ ප්‍රේෂණවලට මේ රීතියෙන් බලපෑමක් නැහැ. ඒ ප්‍රේෂණ ආවහම ඒ ප්‍රේෂණ රුපියල් වලට අනිවාර්යයෙන්ම මාරු කරන්න ඕනේ කියලා මේ නීතිය නැහැ. හැබැයි අපි කවුරුත්
දන්නවා තව මිනිත්තු දෙකක්
හරි අපි කවුරුත් දන්නවා සාමාන්‍යයෙන් මැද පෙරදිග වගේ රටවල් වල වැඩ කරන කට්ටිය ඒවා මාරු කරලා තමන්ගේ ගෙවල් වලට අරින තමයි මේවා එවන්නේ. නමුත් ඊට එහා ගිය දෙයක් තියෙනවා. ඒ තමයි වෘත්තිකයෝ ඉන්නවා. හරි, අපි දන්නවා සොෆ්ට්වෙයාර් කරන කට්ටිය ඉන්නවා. ඊට පස්සේ කන්සල්ටන්සි වැඩ කරන කට්ටිය ඉන්නවා. අද අන්තර්ජාලය හරහා e-consulting තියෙනවා. ලංකාවේ ඉඳන් අකවුන්ටින් කරනවා, ලංකාවේ ඉඳන් ඩිසයිනින් කරනවා, ලංකාවේ ඉඳන් ස්ට්‍රක්චරල් එන්ජිනියරින් ඩ්‍රොයින්ස් අඳිනවා, ලංකාවේ ඉඳන් CAD CAM කරනවා. අද වෙනකොට ගරු ඇමතුමා ඩොලර් බිලියනයක විතර බිස්නස් එකක් බවට මේක පරිවර්තනය වෙලා තියෙනවා. හරි. හැබැයි දැන් මේ නීතිය මොකද්ද කියන්නේ? ඒගොල්ලෝ කියනවා ලංකාවේ ඉඳලා තමන්ගේ සේවාවන් අපනයනය කරලා ඩොලර් ලංකාවට ගෙනාවොතින් එව්වා අනිවාර්යයෙන්ම රුපියල් වලට ලංකාවේ මහ බැංකුව කියන රුපියල් 2.2 රුපියල් 202ට පරිවර්තනය කරන්න ඕනේ කියලා. එතකොට ඒකෙන් මොකද්ද අපි දිරි ගන්නවද ලංකාව විතර වැඩ කරන්න? එහෙමත් නැත්නම් දිරි ගන්නවද පාස්පෝර්ට් පොලිමට යන්න? ඔබතුමාගෙන් මම අහන ප්‍රශ්නේ ඒකයි. ඕනෑම කල්පනා කරන්න පුළුවන් මිනිස්සෙට තේරෙනවා ඒ දිරි ගැන්වීම තියෙන්නේ ලංකාවේ ඉඳලා තමන්ගේ සේවාවන් අපනයනය කරනවා වෙනුවට පිටරට ගිහිල්ලා වැඩ කරලා අර විදේශ විනිමය ලංකාවට එවන එක. අපිට ඒක නෙමෙයි ඕනේ. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා අහනවා නම් ඇයි මේ කට්ටිය පොලිමට යන්නේ කියලා. ඒක හේතුවක් ගරු මේ සභාපතිතුමනි මේ ඉදිරිපත් කළා තියෙන අද්භූත රීතියෙන් පැහැදිලි වෙනවා. මම දන්නේ නැහැ කවුද මේක ලිව්වේ කියලා. මම දන්නේ නැහැ මේක ගරු අගමැතිතුමාට මේ ලියපු ගැසට් එක නිවාඩ් කබ්‍රාල් මහත්තයා පෙන්වුවදවත් කියලා. ඔහුට මේක පැහැදිලි කරාද කියලා. පැහැදිලි කරා නම් ගරු අගමැතිතුමා ඒ වගේ ප්‍රශ්නයක් එදා අහන්නේ නැහැ. මේකෙන් කරන්නේ ලංකාවේ වෘත්තිකයන්ට ලංකාවේ ඉන තරුණ පුද්ගලයන්ට තරුණියෝ තරුණියන්ට මේ IT කරන කට්ටියට ලංකාවේ ඉඳලා ඉන්ටර්නෙට් එකෙන් පිටරටවල් වලට සේවාවන් සපයන සියලුම පුද්ගලයන්ට දඩයක් ගහනවා බද්දක් ගහනවා දිරි ගැන්වීම නවත්වනවා. මේක සම්පූර්ණයෙන්ම අපි බලාපොරොත්තු වෙන ආනයන අපනයන ආදායම වැඩි කර ගැනීමට ප්‍රතිවිරුද්ධයි ගරු ඇමතුමනි, ප්‍රතිවිරුද්ධයි. මේකෙන් වෙන්නේ ඔබතුමා දන්නවා බොහෝ දෙනා ඔබතුමාලාගේ රජය විවේචනය කරනවා. හරි. නමුත් මේකෙන් වෙන්නේ විවේචනය කරන තවත් කණ්ඩායමක් හදාගෙන තියෙනවා. ඉතින් අද පිටරට ඉඳලා ලංකාවට එන කට්ටියට වීසා දෙන්න
අවසන්
කරා වගේම කරුණා කළ කල්පනා කළ බලන්න මේ නිවාඩ් කබ්‍රාල් මහත්තයා දාලා තියෙන නීතිය සම්පූර්ණයෙන්ම රිවර්ස් කරන්න. රිවර්ස් කරේ නැත්නම් තවත් කණ්ඩායමක් ඔබලාට දෝෂාරෝපණය කරන්න දැන් බලාගෙන ඉන්නවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු සේහන් සේමසිංහ රාජ්‍ය මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 16ක් කාලයක්.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද අනපනත් කිහිපයක් සංශෝධනය සම්බන්ධයෙන් කතා කරන්න ලැබෙන්නේ. විශේෂයෙන්ම හර්ෂ ද සිල්වා මහත්තයා කාරණා කිහිපයක් පිළිබඳව රජයට චෝදනා කරා. හැබැයි මම එක තැනකදීවත් එතුමාගේ යෝජනාව මොකක්ද කියලා එතුමා කිව්වේ නැහැ. විශේෂයෙන්ම අපේ රටේ විදේශ සංචිත සහ ඒ විදේශීය මුදල් ලැබීම් සියල්ල අවහිර වෙලා තියෙනවා. ඒ අවහිර වෙච්ච ක්‍රම අවහිර වීම තුළ යම් යම් ගැටලු කිහිපයක් ඇති වෙලා තියෙනවා. ඒක රහසක් නෙවෙයි, ඔබතුමත් ඒක පිළිගන්න කාරණයක් වගේම ඉතා පැහැදිලිව රජය පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කරා. දැන් ඔබතුමාලා මෙතෙක් රජය ගත්ත තීන්දුවලදී මේ විදේශීය මුදල් පරිවර්තනය කිරීමේදී දැන් අද ඔබතුමා දරන මතය නෙවෙයි ඊයේ දිනේදී ඔබතුමාගේ පාර්ලිමේන්තු කණ්ඩායම දරුවේ. හැබැයි අපි මේ විදේශීය මුදල් පරිවර්තනය කරද්දී මන්ත්‍රීතුමා මහ බැංකුව ඒ අදාළ පුද්ගලයන් සමග සාකච්ඡා කරලා විවිධ අවස්ථා මන්වලදී මේක වෙනස් කරලා තියෙනවා. ඉතා පැහැදිලිව ඔවුන් වෙනස් කරලා තියෙනවා. ඒ වගේම මේ හඳුන්වලා තියෙන ක්‍රමවේදය විශේෂයෙන්ම බ්ලූම්බර්ග් ආයතනයක් කියලා තියෙනවා මේ මහ බැංකු නිවේදනයේ අනුව ඔවුන් ඉතා පැහැදිලිව කියනවා these rules that had been based on similar rules of neighboring countries had been fine-tuned from time to time upon request made by the business community. ඉතින් ඒ වගේ පොඩි ඉන්නකො චුට අහගෙන ඉන්නකො දැන් ඒ වගේ ගරු මන්ත්‍රීතුමා මේ හරහා යම් කණ්ඩායමක් හිතනවා නම් යම් වෙනසකට අපි භාජනය කරගතිය යුතුයි කියලා අපි වෙනස්කම් වලට සූදානම්. ඒ හින්දා තමයි මහ බැංකුව අධිපතිතුමා මේ නීතිය ක්‍රියාත්මක කරද්දී ඒ අදාළ පාර්ශවයන් විසින් වරින් වර ලබා දීපු තොරතුරු මත රැඳිලා නිකුත් කළේ. දැන් ඊයේ දිනේ වෙද්දී ඔබතුමාලා රජ
ඕඩර් ප්ලේස් කරු කතානායකතුමා මූලාසනයේ
ඊයේ දිනේ වෙද්දී හර්ෂ මන්ත්‍රීතුමා ඔබතුමාලා දිගින් දිගටම මේ සභාගැබ තුල තර්ක කරේ මේ ෆොරින් රෙමිටන්සස් වලට ෆොරින් ගිහිලා වැඩ කරන ශ්‍රී ලාංකිකයන්ට ඔවුන් විසින් එවන ප්‍රේෂණ වලට අයි මේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා මම ඊයේ දිනේදීත් මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරා මේ නිවේදනයේ ඉතාම පැහැදිලිව තියෙනවා මේ කන්වර්ෂන් එකට යන්නේ එක්ස්පෝර්ට් ප්‍රොසීඩින්ග්ස් කියලා ඊළඟට අනික් පැත්තෙන් මේකේ පැහැදිලිවම තියෙනවා This will have no impact on inward remittances by Sri Lankans working abroad. ඉතින් ඉන්නා මේ කියපු කාරණා තුලදී ඔබතුමා ඊයේ එකක් වෙනුවෙන් සටන් කරනවා අදහසක් කියනවා අද තවත් අදහසක් කියනවා ඔබතුමා ඒ ඉදිරිපත් කරන අදහස අපි Yes sir. Within a minute you can tell.
මම අහන්නේ ගරු ඇමතුමා දැන් විදේශවල වැඩ කරන කට්ටිය මුදල් ලංකාවට එවන්නේ සාමාන්‍ය මැද පෙරදිග වගේ රටවල් වල කොහොමත් රුපියල් වලට පරිවර්තනය කරලා තමන්ගේ ගෙවල් වලට අරින්න. මම ඒක ගැන නෙමෙයි ගරු ඇමතුමා කියන්නේ. මම කියන්නේ මේ අලුත් තරුණ පරම්පරාව ඉන්ටර්නෙට් එක හරහා software
කොට No I understand what you say. So we can look at those things also. What I said was yesterday the slogan of the opposition was You all were talking about the remittances from Sri Lankans working abroad. But now it's a different point you all are bringing in. So we can look at these points and see what best we can adapt. But only thing is, at least we are willing to listen to your points. But your own government didn't listen to your points. So that's the point. Garu, khata naayaka thumani, ewa gema me digin digatama ada dine khata kara passport laba ganeema sambandhayen. ගරු කතානායකතුමනි අපේ රටේ වර්ෂයකට පාස්පෝර්ට් ලක්ෂ 4කුත් 6කුත් අතර ප්‍රමාණයක් නිකුත් වෙනවා. ඒ වගේම තමයි සාමාන්‍ය මාසයකට ගත්තොත් ලක්ෂ 40,000ක් 50,000ක් අතර ප්‍රමාණයක් පාස්පෝර්ට් නිකුත් වෙනවා. ඒ වගේම COVID-19 වසංගත තත්ත්වය තුළ දැන් වර්ෂ දෙකකට ආසන්න කාලයක් අපේ රට එක කාලයක් අපි ලොක්ඩවුන් කරා ඊළඟට බොහෝ කාලයක් සංචරණ සීමා පැවතුණා. ඒ වගේම රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සාමාන්‍ය පරිදි ඔවුන්ගේ සේවා කටයුතු ඔවුන්ට පවත්වාගෙන යන්න බැරි වුණා. ඒ ආයතනවල සේවය කරන නිලධාරීන් COVID-19 ආසාදිතයන් බවට පත් වුණා. ඒ හින්දා මේ ඇතිවෙච්ච තත්ත්වය තුළ යම් ප්‍රමාදයක් ඇතිවලා තියෙනවා. ඒක අපි පිළිගන්නවා. ඒ හින්දා දැන් අදෝබ ගිහිලා බලන්න ඔබතුමා අද කතා කරන පොලිම මෙතන රැඳෙන්නේ නැහැ. ඒ හින්දා ඒ COVID-19 තත්ත්වය තුළ අපේ රටේ පාස්පෝර්ට් නිකුත් කිරීම පමණක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමා මේ ලෝකෙම සාමාන්‍ය පැවැත්මට බාධාවක් ඇති වුණා. දැන් උදේ වරුවේ හිටපු මුදල් රාජ්‍ය ඇමතුමා කතා කරා ඉරාණි වික්‍රමරත්න මැතිතුමා අපි විශේෂයෙන් ගරු කතානායකතුමනි විපක්ෂයෙන් ඉල්ලන්නේ විපක්ෂයේ මතයක් ස්ථාපිත කරලා පැනලා යන්න එපා. දැන් ඊයේ දිනේ තුලත් යම් යම් මත ස්ථාපිත කරන සභාගර්භය තුල ඊට පස්සේ ඒ සඳහා පිළිතුරු ලබා දෙද්දී ඔවුන් සභාගර්භය තුල රැඳෙන්නේ නැහැ. එහෙනම් ඔවුන් මේ පාර්ලිමේන්තු වරප්‍රසාද රජයටත් රාජ්‍යයටත් මේ රජයට විතරක් නෙමෙයි රාජ්‍යයටත් විරුද්ධව දුර්මත ප්‍රචාරය කරන්න භාවිතා කරන තැනක් බවට අද පාර්ලිමේන්තුව පත් කරගෙන තියෙනවා. ඔවුන් පිළිගන්නවා එක පැත්තකින් රජයට දෝෂාරෝපණය කරනවා අනික් පැත්තෙන් පිළිගන්නවා ගරු කතානායකතුමනි මේ ඇති වෙලා තියෙන අර්බුදවල මූල ආරම්භ COVID-19 වසංගත තත්ත්වය කියලා. ඒක විපක්ෂය පිළිගැනීම සම්බන්ධයෙන් මං හිතන්නේ අදවත් මං දන්නේ ඒගොල්ලන්ට අර කියන දේ පැටලෙන ඉඳ පටන් ගන්න දෙන්නේ නෙමෙයි ඉවර කරන්නේ සාමාන්‍ය විපක්ෂයට අගයි මුලයි පැටලිලා දෙන්නේ මෙතෙක් කලම් විවේචන රජයට විරුද්ධව කරාට අද වුන් පිළිගත්තා ලෝකෙම මේ අර්බුද වලට යද්දි ශ්‍රී ලංකාවත් අර්බුදයකට ගිහිල්ලා තියෙන COVID-19 වසංගත තත්ත්වය තුළ ඒ හින්දා ඉදිරියේදී තව දින කිහිපයකින් ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කරන අයවැය අපේ රටේ ඉදිරිපත් වෙන ඉතාම අභියෝගාත්මකම කාලයකදී ඉදිරිපත් වෙන අයවැයක් කියලා. නමුත් අපි විශේෂයෙන් අපේ රටේ ජනතාවට කියන්න ඕනි මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම අපේ මූලිකම අරමුණ. මොකද කර කොතනායකතුමනි මේ ඇති වෙලා තියෙන අර්බුද COVID-19 වසංගත තත්ත්වයත් එක්ක බොහෝ බලපෑමක් තිබ්බ හැම රටකම ආර්ථිකයන්ට. ඒ ආර්ථිකය ශක්තිමත් කළ විතරයි අපිට පුළුවන් අද මතුවලා තියෙන ප්‍රශ්න පිළිබඳ නිරාකරණයක් කරගන්න. ඊළඟට මේ COVID-19 එන්නත්කරණය සම්බන්ධයෙන් මේ ඉතාම හොඳින් අතිගරු ජනාධිපතිතුමා මේ එන්නත්කරණය සැලසුම් කරලා එන්නත්කරණය සිදු කරාට පස්සේ ගරු කතානායකතුමනි ඒ ලැබිච්ච ප්‍රතිඵලය යම් ආකාරයකින් හීන කරන්න විපක්ෂය උත්සාහ කරලා අද කිව්වා විපක්ෂය බංගලාදේශයේ උදාහරණයකට ගත්තා ඊළඟට මාලදිවයින උදාහරණයකට ගත්තා නේපාලයේ උදාහරණයකට ගත්ත කරු කතානායකතුමනි එන්නත්කරණය සම්බන්ධයෙන් කොවිඩ් මර්ධනයට රජය කළා තියෙන වියදම් සම්බන්ධයෙන් හැබැයි කරු කතානායකතුමනි අද ගත්තොත් ඇමරිකානු එක්සත් ජනපදයේ 60%ක් තමයි පූර්ණ එන්නත්කරණයට භාජනය කළා තියෙන්නේ කැනඩාව 78%ක් බ්‍රිතාන්‍ය 68%ක් ඉන්දියාව 25%යි බංගලාදේශය 19%යි මේ ඉතාම හොඳින් එන්නත්කරණයට තමන්ගේ දල ජාතික නිෂ්පාදනයේ මුදල් වෙන් කරා කියලා උදාහරණ හැටියට අද විපක්ෂය පෙන්නපු රටවල් මේ බංගලාදේශය 19%යි මාලදිවයින 65%යි ශ්‍රී ලංකාව 62%යි ඔබතුමාලා සතුටු වෙන්න හරිස මන්ත්‍රීතුමා මේ 62%ක් අපේ රටේ පූර්ණ එන්නත්කරණයට භාජනය කරේ වෙන කිසිම රටක රජයකට දේශපාලනික වශයෙන් බලපෑම් එල්ලුණේ නැහැ අපේ රටේ තර. ඔබතුමාලා උද්ඝෝෂණ කරා ඔබතුමාලා ජන ඒකරාශියකරින් කරා ඔබතුමාලා ඒ වගේම මේ එක රැල්ලක් නවත්තගෙන ඊළඟ රැල්ලක් ඇතිවීම වළක්වන්න සෞඛ්‍යාංශ රජය අධිකරු ජනාධිපතිතුමා ගන්න ප්‍රයත්නය දුර්වල කරන්න තවදුරටත් උද්ඝෝෂණ සංවිධානය කරන අපි දැක්කා එක මන්ත්‍රීවරයෙක් කියනවා මේ ආයුධ සන්නද්ධව ඇවිල්ලා පාර්ලිමේන්තුව වටලනවා කියලා ආයුධ සන්නද්ධව ඇවිල්ලා පාර්ලිමේන්තුව වටලනවා කියලා කරු කතානායකතුමනි මම දන්නේ නැහැ කොහෙන්ද ඒ වගේ ප්‍රකාශ කරන්න පුළුවන් මන්ත්‍රීවරයෙකුට ආයුධ සන්නද්ධව ඇවිල්ලා පාර්ලිමේන්තුව වටලනවා කියන දැන්ට අද විපක්ෂය ඇවිල්ලා ඒ කියන්නේ විපක්ෂය නැවත අර 71 කරල් ඇති කරලා අපේ රටේ ආර්ථිකය බිඳ දැම්මා වගේ තරුණ ජීවිත අහිමි වුණා වගේ ඊළඟට 83 ඒ කළු ජූලිය ඇති කරලා තමන්ගේ ආණ්ඩුව පවත්වාගෙන යන එක්සත් ජාතික පක්ෂය කටයුතු කරා වගේ ඊළඟට 88 89 යුගයේ කරු කතානායකතුමනි ඒ තරුණ කරල් ඇති කරා වගේ ඒ වගේම මේ රටේ 30 අවුරුදු යුද්ධයක් ඇති වෙන්න අවශ්‍ය පදනම හදලා එල්ටීටී සංවිධානයට ආයුධ දීලා එල්ටීටී සංවිධානය පෝෂණය කරපු එදා ආණ්ඩුව හිටපු කණ්ඩායම් අද විරුද්ධ පක්ෂයට ඇවිල්ලා නැවත ආයුධ සන්නද්ධ අරගලයකටද මේ රට අරගෙන යන්න කියන කාරණාව අපිට අහන්න සිදු වෙනවා. ඒ වගේ පහත් මානසිකත්වයක් තියෙන විරුද්ධ පක්ෂයක් අද අපේ රටේ තියෙන්නේ. අපි කොවිඩ් මර්ධනය කරගෙන නියන්තම් ආර්ථිකමය වශයෙන් සමාජීය වශයෙන් මේ රට ගොඩනගන්න උත්සාහ කරද්දී ගොඩනගන්න අවශ්‍ය සහයෝගය සාමාන්‍ය මහජනතාවගෙන් ලැබෙද්දී විරුද්ධ පක්ෂයක් අපේ රටේ මේ අර්බුද ඇති කරන්න නැවතත් කටයුතු කරනවා. දැන් ඔවුන්ගේ සටන් පාඩ එක එක උන්ට අහිමි වෙලා තියෙනවා කරු කතානායකතුමනි. ඉස්සෙල්ලා කිව්වෙ එන්නත්කරණය කරන්න බෑ. එන්නත්කරණය කරන්න සල්ලි නෑ. අපිට එන්නත්ක ලබා දෙන්න කිසිදු රටක් ඉදිරිපත් වෙන්නේ නෑ. අපිට එන්නත්කරණය එන්නත් ලැබුණත් නියමිත කාලේ එන්නත් කරගන්න බෑ. ඒ ලැබෙන එන්නම් ප්‍රවිධියෙන් තොර එන්නත් කිව්වා. ඊළඟට කිව්වා මේ රටේ ජනතාව පරීක්ෂණාගාරයක් කරගන්න එපා කියලා. ඒ සටන් පාඩේ විපක්ෂයට අධිකරු ජනාධිපතිතුමා අහිමි කරා. ඊළඟට මෙයාලා හැදුවා මේ ගුරු උද්ඝෝෂණ තුල තමන්ගේ බංකොල දේශපාලනේ ක්‍රියාත්මක කරන්න පුළුවන් ද කියලා කරු කතානායකතුමනි. අද දිනේ ඉතාම පැහැදිලිව අද දිනේ ගරු අගමැතිතුමා ගරු මුදල්ලමතුමා ඒ වෘත්තීය සමිති සමග සාකච්ඡා කළා. ඒ අදාළ විසඳුම අයවැය ලේඛනය තුල ඒ විෂමතාවයන් නැති කරන්න කටයුතු කරන්න අවශ්‍ය තීන්දුව සහ පොරොන්දු ලබා දුන්නා. හැබැයි ගරු කතානායකතුමනි මේ විෂමතාවය ඉවත් කරන්න අධිකරු ජනාධිපතිතුමා සෞභාග්‍යයේ දැක්ම තුළ තමයි තමන්ගේ අදහස ඉදිරිපත් කරේ. ශ්‍රී ලංකා පොදුජන ගුරු පෙරමුණ ඔවුන් ඉදිරිපත් කරපු ඒ යෝජනාවලිය සෞභාග්‍යයේ දැක්ම තුළ ඇතුළත් වුණා. ඒ අනුව අපි ඉතාම සතුටෙන් කියන්න වෙනවා විපක්ෂය දුක් වෙයි විපක්ෂයට සටන් පාඩයක් අහිමි වෙයි. දැන් මේ ගුරු සටන කියන එකත් ඔවුන්ට නැති වෙලා තියෙනවා. මේ ඔවුන් සටන් කරේ මේක විසඳන බව දැනගෙන මේක මේ අයවැය ලේඛනය තුළ විසඳන බව දැනගෙන කොවිඩ් 19 වගේ මාරාන්තික ව්‍යසනයක් ඇති නොවුණා නම් මීට පෙර වර්ෂයේදීම මේ අවුරුදු 25ක් තිබිච්ච ඇදිච්ච ගැටලුව निराකරණය කරන්න අධිකරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ කටයුතු කරනවා. එහෙනම් ගරු කතානායකතුමනි අපි දැක්ක අශීලාචාරව විපක්ෂයක් හිටපු රටක් ශ්‍රී ලංකාව අපි කනගාටුවෙන් කියනවා. අපි විරුද්ධ පක්ෂයේ හිටියා. අපි ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරා. අපිත් ඒ ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරා. අපි විරුද්ධ පක්ෂීති උද්ඝෝෂණ කරා. එයාලා දේපල විකුණද්දී මේ රටේ තමන්ගේ හිතවතුන්ට ඕන විදිහට විවිධ අනපනත් සංශෝධනය කර දැපි ඊට විරුද්ධව හඬ නැගුවා. හැබැයි ගරු කතානායකතුමනි, අපි ඛේදවාචකයන් සිදුවෙච්ච අවස්ථාවන් වලදී ඒ වගේ දේශපාලන වාසි ගන්න කතා ඒ අවස්ථාවේ අපි කටයුතු කරේ නැහැ. පාස්කු ඉරිදා ප්‍රහාරය ඔවුන්ගේ ආණ්ඩුව කාලේ සිදු වුණා. ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය යහපාලන ආණ්ඩුවට නවත්ත ගන්න බැරි වුණා. යහපාලන ආණ්ඩුවට පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතිවෙන්න ඉස්සෙල්ල 2016 ඉඳලා ඒ අවශ්‍ය ඒ කරුණු හෙළිදරව් වෙද්දී ඔවුන් ඒ කරුණු නොසලකා හරලා කටයුතු කිරීම තමයි පාස්කු ඉරිදා ප්‍රහාරයට ඒ ප්‍රහාරය එල්ල වෙන්න අවශ්‍ය පදනම අපේ රට තුළ නිර්මාණය වුණේ. හැබැයි පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වුණාට පස්සේ අපි ගිහිල්ලා උද්ඝෝෂණය කරන්න ගියේ නැහැ තැනින් තැන. අපි රටේ ජාතික ආරක්ෂාව තව දුරටත් නැති කරන්න කටයුතු කරේ නැහැ විපක්ෂයක් හැටියට. ඒ හින්දා ගරු කතානායකතුමනි, ඔවුන් ආණ්ඩුවක් හැටියට අසමත් වුණා. ඔවුන් ආණ්ඩුවක් හැටියට දුර්වල ආණ්ඩුවක් හැටියට අපේ රටේ ජනතාව තේරුම් ගත්තා. ඒ හින්දා අපි ආණ්ඩුවක් ගත්තේ මේ රට ගොඩනගන්න. ඒ හින්දා අපිට අභියෝග තියෙනවා ගරු කතානායකතුමනි. අපි අභියෝග ජය ගන්න අවශ්‍ය තීන්දුව తీරණ ගත්තා. අපි විශේෂයෙන්ම ගරු කතානායකතුමනි, අපේ රටේ අපනයන දැන් අපේ රටේ අපනයන අඩු වෙයි නැති වෙයි අපනයන අපිට ඒ ඉලක්ක ළඟා කරගන්න බැරි වෙයි කියලා විරුද්ධ පක්ෂ පුදුමාකාර සතුටක් ලැබුවා. අපි 2018 ගරු කතානායකතුමනි ඇමරිකානු ඩොලර් මිලියන 11,889කින් අපනයන ආදායමක් අපිට තිබිලා තියෙනවා. 2019 ඩොලර් මිලියන 11,940යි. 2020 ඩොලර් මිලියන 11,889යි. මේ වෙනතේ, ඒ කියන්නේ මේ අවුරුද්දේ ජනවාරි ඉඳලා අගෝස්තු වෙනකන් ඩොලර් මිලියන 7,900ක් අපිට අපනයන ආදායමක් තියෙනවා ගරු කතානායකතුමනි. 2021 වර්ෂයේ වෙද්දී අපිට පුළුවන් වේවි ඇමරිකානු ඩොලර් මිලියන 12,000 දක්වා සීමාවකට යන්න. කොහොමද අපි 12,000 සීමාවට ගියේ? අතිගරු ජනාධිපතිතුමා එකපැත්තකින් කොවිඩ් මර්ධනය සඳහා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා, අනිත් පැත්තෙන් ගරු කතානායකතුමනි මේ රටේ ආර්ථික ක්‍රියාවලිය මේ වසංගත තත්ත්වය තුලත් අවමහානියක් ඇති වෙන ආකාරයට අපි කටයුතු කරා. ඒ වගේම ගරු කතානායකතුමනි අපි කොවිඩ් මර්ධනයේදී අපේ රටේ සෞඛ්‍ය අංශය සහ ඊට සම්බන්ධ වෙච්ච අනිකුත් අංශ ඒ වාර්ෂිකව කරන වියදම් වලට අමතරව අපි අපි රුපියල් බිලියන 350කට වඩා වැඩි අමතර වියදමක් කරලා තියෙනවා. අපි අවශ්‍ය සියලු පහසුකම් ටික ලබා දුන්නා. එහෙම වෙලා තමයි හර්ෂ මන්ත්‍රීතුමා ඔබතුමාටත් එන්නත ලැබුණේ. එහෙමයි. ඔබතුමාලගේ ආණ්ඩුව තිබ්බනම් බලා ගන්න තිබ්බා අද අපේ රටේ මරණ කීයක් වාර්තා වෙලා තියෙනවද කියලා. මේ අද අපේ ආණ්ඩුවට චෝදනා එල්ල කරන විරුද්ධ පක්ෂයේ ඇතුළු මේ රටේ කී දෙනෙක්ගේ ජීවිත නැති වෙලා තියෙනවද කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඔබතුමාලා 2015 2020 19 ආණ්ඩු කරපු යුගයේ ඔබතුමා දැක්කනේ දැන් ආයෝජන ගෙනීම සම්බන්ධයෙන් ඔබතුමා තමයි නායකත්වය ගත්තේ. හැබැයි මොනවද ඔබතුමාට ගේන්න පුළුවන් උනා ආයෝජන? ඔබතුමා දැන් ඔබතුමා ෆොක්සගන් ආයතනය පිළිබඳව තමයි කතා කරේ. හැබැයි ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාට අපි ආඩම්බරෙන් කියනවා මේ වෙනකොටම ඔබතුමාලට බැරි වුණා ඔබතුමාලා පුරාජේරු පම්පෝරි ගහපු ෆොක්සගන් ආයතනය කුලියාපිටියේ පිහිටවන්න. ඔබතුමාලා දහස් ගාණින් ලක්ෂ ගාණින් රස්සා දෙනවා කියලා ඒ 2015 මැතිවරණ ජයග්‍රහණය කරේ. මට මතකනේ ඔබතුමා කිව්වා හර්ෂ මන්ත්‍රීතුමා ඔබතුමාලා බලයට ඇවිල්ලා මාසයක් දෙකක් යද්දී ෆොක්සගන් කර්මාන්ත ශාලාව ඇවිල්ලා ලක්ෂයකට දහස් ගාණකට රැකියා දෙන්න පුළුවන් වාතාවරණයක් හදනවා කියලා. ඔබතුමාම දැක්කනේ ඔබතුමාලට ඒක කරගන්න බැරි වුණා කියලා. හැබැයි අපි බලයට ඇවිල්ලා COVID-19 වසංගත තත්ත්වය තියෙද්දිත් ගරු කතානායකතුමනි උපාධිධාරීන් 61,000 රාජ්‍ය සේවයට ගත්තා. අපේ රටේ සාමාන්‍ය සමත් වෙලා නැති තරුණ තරුණියෝ ලක්ෂයක් රාජ්‍ය සේවයට බඳවාගත්තේ මේ වෙනකොටම ගරු කතානායකතුමනි 45,000කට වඩා වැඩි ප්‍රමාණයක් අපි බඳවගෙන තියෙනවා. අපි ආණ්ඩුවක් හැටියට අභියෝග වලට මුහුණ දුන්නේ එහෙමයි. අපි රාජ්‍ය සේවකයන් එක්ක අප්පාදුවකට ගියේ නැහැ වැඩුත්. අපි අනිකුත් සුභ සාධන කටයුතු කිසිවක් අප්පාදුවකට ගියේ නැහැ. ඔබතුමාම කල්පනා කරන්න හරිස මන්ත්‍රීතුමා ඔබතුමාලට 2015 අපේ ආණ්ඩුව බාර දෙද්දී අපේ රටේ විදේශ විනිමය අනුපාතයන් කොහොමද තිබ්බේ කියලා. ඇමරිකානු ඩොලරේට සාපේක්ෂව රුපියල කොහොමද තිබ්බේ? අපි රුපියල් 131කට තිත්තියදී ඔබතුමාලා මොකද කරේ? රුපියල් ඔබතුමාලගේ දුර්වල ආර්ථික කළමනාකරණය රුපියල බාල්දු කර ඩොලරයට සාපේක්ෂව 194 දක්වා බාල්දු කරා. 194 දක්වා ඔබතුමාලා බාල්දු කරා. බාල්දු කරලා අද ඔබතුමා කතා කරනවා මේ 200ට යන රුපියල දැන් මොකද කරන්න කියලා. මෙන්න මේ ප්‍රශ්නය පිළිබඳ අපිට අවබෝධයක් තියෙනවා. අපි දැනගන්න ඕනි ආර්ථිකය ශක්තිමත් කරනවා නම් අපේ රුපියල ශක්තිමත් කරගන්න ඕනි. දැන් ඔබතුමාලා දන්නවා ආයෝජන ටික එන්න හදද්දි මං අර ඒවල ෆොක්ස් එක නායතනය ගැන කියද්දි මේ වෙනකොටම ගරු කතානායකතුමනි ආයතන 11ක් ඔවුන් ඒ අවශ්‍ය රථවාහන සහ මෝටර්සයිකල් එකලස් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ආයතන සාකච්ඡා කළ දිනෝ සමාරේ වදනටම ක්‍රියාත්මක කරමින් පවතිනවා. ඔබතුමාට එකක් කරගන්න බැරි වුණා රට වෙනුවෙන්. ඒ හින්දා ගරු කතානායකතුමනි මෙන්න මෙහෙම අභියෝග මැද අපි ආර්ථිකය කළමනාකරණය කරගද්දි යම් යම් ගැටලු ඇති වෙලා තියෙනවා. දැන් අපි දැක්කා පහුගිය දා තෙල් පෝලිං ඇති වුණා. කොහොමද මේ තෙල් පෝලිං ඇති වුණේ ගරු කතානායකතුමනි? කියන්න කණගාටුයි කතානායකතුමනි. විරුද්ධ පක්ෂයේ වෘත්තීය සමිති නායකයෝ එළියට ගිහිල්ලා මොකද්ද කියන්නේ? තව තෙල් තියෙන්නේ පැය 72කට විතරයි කියලා. තව තෙල් තියෙන්නේ රටේ පැය 72කට විතරයි කියනවා. ජනතාව කලබල වෙන්නේ නැද්ද? ජනතාව කලබල වෙනවා. ඊට පස්සේ ඔවුන්ම ගිහිල්ලා කැමරාවක් අරගෙන ගිහිල්ලා පෙන්නනවා මෙන්න පෝලිං ඇවිල්ලා කියලා. ඉතින් මේ වගේ ගරු කතානායකතුමනි ඉතාම පහත් විදියට මේ COVID-19 වසංගත තත්ත්වය තුළ දේශපාලනය කරා. හැබැයි අපි ආණ්ඩුවක් හැටියට තව ඉදිරියට අපිට යන්න තිබ්බා. අධිකරු ජනාධිපතිතුමාට මීට වඩා සෞභාග්‍යයේ දැක්ම තුළ අඩංගු කාරණා පොරොන්දු ප්‍රතිපත්ති ඉටු කරන්න තිබ්බා මේ වසංගත තත්ත්වය නොතිබුණාන. එහින්ද අපි මේ වසංගත තත්ත්වය වුණත් කාලය තුළ වුණත් අද වෙනකොට අපේ ප්‍රතිපත්ති පොරොන්දු එකින් එක ගරු කතානායකතුමනි ඉටු කරගෙන පවතිනවා. මට දැඩි විශ්වාසයක් තියෙනවා දැන් අද ඊළඟට අරගෙන තියෙන පොහොර සටන් පාඩයත් ඔබතුමාලට ඉතාම කෙටි කාලෙකින් හරි සැමතුමා නැති වෙනවා. ඒ සටන් පාඩයත් ඔබට ඉතාම කෙටි කාලෙකින් නැති වෙනවා. ඔබට දැන් COVID-19 සටන් පාඩය නැති වුණා, අහිමි වුණා. ඔබට දැන් ගුරු වැටු විෂමතා සටන් පාඩය අහිමි වුණා. ඔබට ඉතාම කෙටි කාලෙකින් පොහොර සටන් පාඩයත් ඔබට අහිමි වෙලා අපේ රට ශස්ත්‍රීක වීමේ පදනම, අපේ රටේ ගැටලු निराකරණය කර ගැනීමේ පදනම, ඒ වගේම 2022 සඳහා ඒ අයවැයලයකට ඉදිරිපත් කිරීමත් සමගම ඇති වේවි. ඒක අභියෝගාත්මක අයවැයක් තමයි. හැබැයි අපි රටේ ජනතාවට කියනවා අපි කෙරෙහි තිබූ විශ්වාසය පිළිබඳව අබමල් රේණුවකින්වත් තමන්ගේ බලාපොරොත්තු අඩු කරගන්න එපා. අපිට අමාරු කාලයක් තිබ්බා. ඒ අමාරු කාලේ අවසාන අධ්‍යයනට අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා අද අපි වගකීමෙන් කටයුතු කරමු. සෞඛ්‍ය අංශයේ ලබා දීපු සහයෝගය කැපවීම ඒ තුල අපි ඉතාම වගකීමෙන් කටයුතු කරමු. අපි නැවත කොවිඩ් රැල්ලක් ඇති නොවෙන්න කටයුතු ටික කරගෙන යමු. විරුද්ධ පක්ෂය කියන ආකාරයට මේ රටේ නැවත කොවිඩ් රැල්ලක් ඇති කරගන්න අපි කටයුතු නොකරගෙන ඉමු ගරු කතානායකතුමනි. මොකද නැවත සටන් පාඨයක් හැටියට විරුද්ධ පක්ෂයට ගන්න පුළුවන් හතරවෙනි එහෙම නැත්නම් පස්වෙනි රැල්ලක් නැවත ඇති කරගත්තොත් විතරයි. එහෙනම් ඔබතුමාලා කියපුවා ඔබතුමාලගේ කාලේ සිදුවෙච්ච වන්තා දූෂණ ඉදිරියේදී විමර්ශනය වෙයි හර්ෂ මන්ත්‍රීතුමා. විමර්ශනය වෙලා ඒ අපේ රටේ ස්වාධීන අධිකරණ පද්ධතිය ඒ අදාළ පුද්ගලයන්ට දඩුවම් දීම කඩිනමින් සිදු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි අපිට බෑ ඔබතුමාලා කරා වගේ ඒ චෝදනා ලැබපු අය කණෙන් අරගෙන ගිහිල්ලා බන්ධනාගාරට දාන්න අපිට බෑ. පාස්කුවිරිදා ප්‍රහාරය සම්බන්ධනොත් අද කිබුල් කඳුළු හෙලන්න එපා. ප්‍රහාරයේ සිදුවනකම් බලාගෙන ඉඳලා ප්‍රහාරයේ සිදු වුණාට පස්සේ එක මන්ත්‍රීවරයෙකුට කරු කතානායකතුමනි තුනෙන් දෙක ආණ්ඩුවක් තිබ්බ අපිට තප්පර 30ක් දෙන්න තුනෙන් දෙක ආණ්ඩුවක් තිබ්බ යහපාලනයට ඒ තුනෙන් දෙකේ ආණ්ඩුවේ එක මන්ත්‍රීවරයෙකුට කොන්දපණ තිබ්බේ නැහැ මේ පාර්ලිමේන්තුව තුළ පාස්කුවිරිදා ප්‍රහාරය ඔවුන්ගේ ආණ්ඩුවට වළක්වන්න බැරි වුණා කියලා කියන්න අද ඇවිල්ලා අපිට ඇඟිල්ල දික් කරනවා. ඒ හින්දා එයාටත් දඩුවම් ලැබේවි. ඒ හින්දා අපි විශ්වාස කරනවා 2021 ආයවැය ලේඛනය අපේ රටේ ලෝකයේ රටවල් එක්ක ගද්දි COVID-19 වසංගත තත්ත්වය තුළ නැවතත් මේ රට පරිවර්තන යුගයකට අරගෙන යන ආයවැයක් වේවි කියලා. බොහොම ස්තුතියි.
විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම සභාව එකඟද? කාරක සභාව. පළවන වගන්තිය සභාව එකඟද?
ආයි.
දෙවන වගන්තිය සභාව එකඟද?
ආයි.
තුන්වන වගන්තිය සභාව එකඟද?
ආයි.
ප්‍රඥප්ති වගන්තිය සභාව එකඟද?
ආයි.
නාමයේ සභාව එකඟද?
ආයි.
පාර්ලිමේන්තුව යළි රැස්වේ. පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වැනි වර කීවීම ගරු ඇමතුමා.
පනත් කෙටුම්පත දැන් තුන් වර කීවිතය යෝජනා කරමි.
සභාව එකඟද?
ආයි.
විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත තුන්වැනි වර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ආගාමික හා විගාමික සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සභාවිකංගද? තාරක සභාව. ආගාමික හා විගාමික සංශෝධන පනත් කෙටුම් පුවත පළවන වගන්තිය සභාවිකංගද? දෙවන වගන්තිය සභාවිකංගද?
ආයි.
තුන්වන වගන්තිය සභාවිකංගද?
ආයි.
ප්‍රඥප්ති වගන්තිය සභාවිකංගද?
ආයි.
නාමයේ සභාවිකංගද?
ආයි.
පාර්ලිමේන්තු යළි එක්ක පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වැනි වර කීම ගරු ඇමතුමා.
පනත් කෙටුම්පත දැන් තුන්වැනි වර කියවිය යුතුයයි යෝජනා කරමි.
පනත් කෙටුම්පත දැන් සභාවිකංගද?
ආයි.
ආගමික හා වීගාමික සංශෝධන පනත් කෙටුම්පත තුන්වැනි වර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. න්‍යායපත්‍රයේ අංක 3 සභාවිකංගද? අංක 4 සභාවිකංගද?
ආයි.